Lanka. Eki yedeshiyak udesa pahandura. Navasilanta spur sangvidhane. Radio Sri Lanka. Presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ මෞබිමේ තොරතුරුත් මිහිරි ගීත සංග්‍රහයකුත් ඇතුළුණු සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. අද 2018 වර්ෂයේ මාර්තු මාසේ 16 සිකුරාදා. නවසීලන්තේ කම්කරු පක්ෂ තරුණ සමුළුවක සිදු වූ යම් කනගාටුදායක සිදුවීමක් පිළිබඳව නවසීලන්ත ප්‍රවෘත්තිවල මුල් තැනක් දීලා තිබුණා. ඒ අරුණම ලෝක ප්‍රවෘත්තිවල මුල් තැනක් ලැබුණේ එංගලන්ත අගමැතිනි තෙරෙස්සා මේ සහ රුසියානු ජනාධිපති පූටින් පිළිබඳ කතාබහකට. මේවා පිළිබඳව සීසර ලංකා තුලින් කතාබහ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පසුගිය සති කීපය තුල අපේ මව්බිම මුහුණු දුන්නු ඉතාම කනගාටුදායක තත්ත්වය පිළිබඳව විවිධ පැතිවලින් බලන්නත් ඒ ගැන සමාජයේ යම් පුද්ගලයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් කීපයක් සම්බන්ධව සලකා බලන්නත් මහින්ද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසුගිය පෙබරවාරි 27 අප අතරින් වෙන් වී වසර දෙකක් ගත වුණු ප්‍රවීණ ගීපද රචක ආචාර්ය අජන්තා රණසිංහයන් සහ ගෙවි ගිය මාර්තු 10 ගීත ලෝකයෙන් සහ ජීවිතෙන් සමුගෙන වසර 20ක් ගෙවුණු මිල්ටන් මල්ලවාරච්චි ගැනත් යම් සටහනක් වැඩසටහන අවසානයේදී තබන්න අපි බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරගත්තේ අද සමරන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් රචිත කවි පෙළක් ගීතයකට පෙරලා ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් සමග විශාරද නන්දාමාලනි.
Nelevin bav sitnu puti අසන්නේ මම තනේ එම ගීතය අද අපේ වැඩසටහනට ඉතාමත්ම හොඳින් ගැලපෙනවා 19 වෙනි සියවසේදී ආගම භාෂාව ජාතික සිරිත්විරිත් ගුණධර්ම සිතුම් පැතුම් අමුතුම මගකට පිවිසලා සිංහයා සිංහල තමුන් සිංහලයයි කියනට පවා බය වෙලා සිටියයි කියලා කියන්න පුළුවන් ඉතින් අන්න ඒ අවධියේදී ශ්‍රී ලංකාවේ නිදහස් සටන පණපොවල ජාතිකාභිමානය දේශ වාත්සල්‍ය දේශානුරාගය ජාත්‍යාලය අපවිත ජනිත කරවීමේ ලහ මෙතන එස් මහින්ද හිමියන්ගින් සුදු සේවාව සුළුපට දෙයක් නෙමෙයි. ඉතින් අද අපි ඒ ගැන ඉතාමත්ම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ හිමියන් සිංහලයන් වෙනුවෙන් කළේ උදාර සේවාව කළ ආකාරය සිහිපත් කරවීමට නැවතත් කියනනම් ඒ උදාර සේවාව කළ ආකාරය සිහිපත් කරවීමට අද ඉතාමත්ම සුදුසු දවසක්. මේ කාලේ ඉතාමත්ම සුදුසු කාලයක්. ඒ බව අපි මුලින්ම කියන්න කැමතියි. රළු භාෂාවෙන් කියනවනම් ඒ කියන්නේ මේ දිනවල කතා කරන භාෂාවෙන් කියනවනම් ඒ කලිය යුත්තේ මේ අහිංසක මිනිසුන්ගේ මේ වාසස්ථාන ගිනි තියලා අහිංසක දූ දරුවන්ට යන්නේ නම් නැති කළ නෙමෙයි ජාතියගේ ජාතියට ජාතියේ හදවතට කතා කරලා. ඉතින් මම හිතනවා මේ අපි ඒ ගැන අපි දැනට අපි තියමු. ඉතින් අපි ඒ ගැන තවදුරටත් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපට ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනද වගේම අපි ඉදිරිපත් කරන අනිත් පැත්ත වැඩසටහන. සාමාන්‍යයෙන් අනිත් පැත්ත වැඩසටහන තුළින් අපි ඔබට පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන කාර්යන සිදුවීම් සහ ක්‍රියාවලියන් පිළිබඳ සාමාන්‍ය මාධ්‍ය ජාලාවලින් නොපෙන්වන පැත්තක්, එහෙම නැත්නම් නොපෙන්වන පැති කීපයක් තොරතුරු. ඉතින් අදත් අපි ඒ හා සමාන වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සති කීපය තුළ ශ්‍රී ලංකාවේ සිදුවීගෙන ගිය ජාතිවාදී කලබල, එහෙම නැත්නම් ඒ පිළිබඳව ජනතාවගේ මතවාද පිළිබඳව කතා කරන්නයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳ විවිධ අන්දමේ අදහස් සමාජයේ විවිධ පුද්ගලයන් සහ විවිධ ආයතන වලින් ප්‍රකාශ කරලා තිබුණා. අද වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙනවා වැඩි කොටසක් ඒ අයගේ අදහස් වලටත් ඇහුම් කන දෙන්න. ඉතින් මේ ක්‍රියාදාමය ජාතිවාදී මොනෝරකින්, ඒ කියන්නේ එක් ජාතියක පුද්ගලයන් අනෙක් ජාතිය පුද්ගලයන්ගේ ගෙවල් දොරවල් සහ ව්‍යාපාරික ස්ථාන විනාශ කිරීමේ කටයුත්තට මුල් වෙලා තිබුණා කියලා කියන්න පුළුවන් පෞගිය සති කීපේ. ඒ කොතරම් දුරට සුදුසුද කියන එක මම හිතන්නේ ඔබට කිය යුතු නැහැ. ඒ ගැන විස්තර කිරීමට අවශ්‍ය නැහැ. එතකොට මේ ජීවිත හානි ඇත්තටම සිදුවලා තිබෙන තුනක්. ඒත් අන්න ඒ ගැන අපි තරමක් සතුටටපත් වෙනවා. සිය ගණනක් නැතුව අඩු වශයෙන් තුනකින් ඒක නතර වීම ගැන. ඒ වගේම මේ ඕනෑ කමින්ම ජීවිත හානි කිරීම, ඒ කියන්නේ මිනි මෙරුවීම් වගේ දේවල් සිදුුණායි කියලාත් අපිට අසන්න ලැබුණේ නැහැ. ඉතින් ඒකත් මම හිතනවා තරමක් දුර හොඳ ආරංචියක් කියලා. හදිසි නීතිය, ඇඳිරි නීතිය සහ ඒ වගේම මේ සමාජ දාලා වෙබ් අඩවි තහනම් කිරීම වෙන කටයුතු නිසා සමහර විට මේවා ව්‍යාප්ති වීම නතර වුණා කියලා හිතන්න පුළුවන්. ඒ කොහොමනත් මේ අපරාධ පිළිබඳව, මේ නොසන්සුන්තාවෙන් පිළිබඳව සෑහෙනතරතුර අපි දන්නවා. නමුත් මේ සිදුවීම් වලට සමගාමීව සිදුණු තවත් ක්‍රියාදාමයක තොරතුරු මාධ්‍ය ජාලාවලින් එතරම් කියවුණේ නැහැ, අප අතරත් එතරම් කියවුණේ නැහැ. අන්න ඒ පැත්ත තමයි ගිනි ඇවිලිගෙන යද්දී, ඒ ගිනිදැල් වලට පිදුරු දෙමීමට බොහෝ කණ්ඩායම් උත්සාහ දරද්දී තවත් කණ්ඩායම් ඒ ගිනිදැල් නිවාලන්නට එහි භයානක ආදීනම අපේ ශ්‍රී ලාංකික ජාතිකයන්ට කියා දෙන්නට ඉදිරිපත් වුණා. ඉතින් අද අපි මේ වැඩසටහනේ අනිත් පැත්ත වැඩසටහනෙන් ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගිනි නිවාලීමේ ක්‍රියාදාමය. මත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවක් එම ගිනි නිවාලීමේ ක්‍රියාවලියට නිහඬව, ඉතාමත්ම නිහඬව අතහිත දුන්නා. සතියකට පසු පානු පසු මතන්නේ ගිනි නිවිල ගියර පස්සේ මේ ගිනි ඇවිලු ජාතිවාදී ආගම්වාදී අන්තවාදී උන්මන්තකෙන් කිව්වත් මම හිතන වරදක් නැහැ, මම ඇත්තට මේ වචනේ පාවිච්චි කළේ හිතාමතාමයි. ආගම්වාදී අන්තවාදී උන්මන්තකයන් තමන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට ඒගොල්ලන්ට හැකියාවක් දැන් නැහැ කියලා අපිට හිතෙනවා. එමගද ප්‍රවෘත්ති පත්‍රවලත් ඒ කලින් තිබූ මාධ්‍යවලත් ඒවා සාධාරණීකරණය කරන්නට දැන් ඒ තරම් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවන්ට සම්බන්ධ වූ අය කියන පුද්ගලයන් අර බලකාය, මේ බලකාය වැනි අන්තවාදී බලකාය නැතින් කියවෙන සමහර කරුණු සත්‍ය වෙන්න පුළුවන්. ඒගොල්ලන් මේවා කලේ මේ නිසා කියලත් කියන්න පුළුවන්. තාම නම් ඒව එලිපිට කියුනේ නැහැ. නමුත් ඒ කෙසේ වෙතත් ඒ අනුගමනය කරපු ප්‍රයාමාර්ග මම තැන කිසිසිත්ම අනුමත කරන්න බෑ. ඒව ඉතාමත්ම තදින් හෙලා දකිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඉතින් පසුගිය සතියේ ඉංග්‍රීසි පෞත් පත්‍රයකට ශ්‍රී ලංකාවේ හිටපු මහබැංකුවේ හිටපු උප අධිපති W.A. විජයවර්ධන මහතා මෙවැනි ක්‍රියා ඉක්මනින්ම පාලනය කළේ නැත්තම් එහෙම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉක්මනින්ම නැවතත් කුඩ නොනැගිය හැකි අන්දමට පතුලටම කිනා වසිනවයි කියලා අනතුරු හැඟීමක් කළ තිබුණා. ජනවාර්ගික අර්ගල නිසා මම හිතන්නේ 1983 සිට 2009 දක්වා කාලය, 1983 සිට 2009 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හැම වසරකම 2%ක පාඩුවක් පසුබෑමක් ලබා තිබුණු බව එමාතා සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දීලා තිබුණා. ඇතරම 1977 දී සී ග්‍රේන්, ඒ කියන්නේ 6.5% පමණ වර්ධනයකින් ගොඩනැගීගෙන යන ආර්ථිකය 1983 ඉඳන් 27 වසරක් පුරාවටම වර්ධනය වූයේ වසරකට සීට හතර ඇසම තුනක පමණ මේ මන්දගාමී ස්වභාවයෙන් දියුණු වන රටක ඒ ප්‍රමාණය රටක් දියුණු වෙන්න නම් සීට හතර ඇසම තුනක වර්ධනයක් ඉතාමත්ම මදි කියන තමයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස. ඉතින් මේ වසර 27 පුරාම 2% වර්ධනයක් අපිට අත්කර ගන්නට බැරි වුණා මේ ජාතිවාදී කලබල ඒ ප්‍රශ්න නිසා. මම කියන්නේ ඒවට මේ අත දුන්නු හිත දුන්න අය පැති වෙන පැති වෙන්න නමුත් මම කියන්නේ මේ සමස්තයක් වශයෙන් ඒ ජාතිවාදී කරවල නිසා අපේ වර්ධනය ආර්ථික වර්ධනය පැත්තෙන් බැලුවොත් එහෙම හැම වසරෙම 12% අඩු වෙලා තියෙනවා. අවුරුදු 27ක් බැලුවාම ඒ වර්ධනය 12% හැම වසරෙම තිබුණා නම් එහෙම අද අපි දියුණු ජාතියක් බවට මම හිතන්නේ ආර්ථික විශේෂඥයන් විශේෂම විද්‍යාවේදල මහතා ප්‍රකාශ කළ තිබුණා. ඉතින් මේ අපිට මේ අපේ අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේ අනෙක් සියලු දේවල් වලට දැනටත් අපි ණය වෙලා ගෙවන දේවල් අපේම මුදල් වලින් අපිට ගෙවාගෙන අපිට ණය නොවි අපි උපේන ආදායම අපේ දියුණුවට තවදුරටත් පාවිච්චි කරන්නට අපිට පුළුවන්කම තිබුණා. යුද්ධය අවසානයේදී මේ 4.3% තිබූ ආර්ථික වර්ධන වේගය 8.4% දක්වා ක්‍රමෙන් වර්ධනය වුණා. නමුත් 2013 නැවතත් එය 4.3% කඩාවැටුණා. අදත් අපි තාමත් ඉන්නේ ඒ ස්ථානයේ 4.3. එනිසා මේ ආර්ථිකයට වෙන හානිය වගේම අපේ සිතුම් පැතුම් අපේ හැකියාවන්ට අපේ උත්සාහයන්ට මේච ක්‍රියාධර්ම නිසා වෙන හානිය මම හිතන්නේ අපි සියලු දෙනාම හැම විටම හෙළා දකින්න අවශ්‍යයි. අපි පෙන්වන්නේ එවැනි ආර්ථිකයක් කඩාවැටලා රටක් නංවන්නට වඩා අර අපි මුලින් කිව්ව වගේ ඇස් මහින්ද හමියන් වගේ ජාතිය හදවතට ඇත්ත කතා කරලා මේ දේවල් හදාගන්න පුළුවන්. අපේ ජාතිය කියලා කියන්නේ ශ්‍රී ලංකික සිංහල ජාතිය වගේම මුස්ලිම් දෙමළ වැනි අනිත් ජාතීන්ටත් හදවතට කතා කරලා මේ ප්‍රශ්න හදාගන්න පුළුවන්. ඒක හැබැයි දේවල් ගිනි තියන වගේ ලේසි වැඩක් නෙමෙයි. මතන සබයින හමුදුරංගේ අපි මේ මුලින්ම දැම්මේ දරු නැලවිලි ගීතයක්. ඒ හිමියන් දරුවන්ට මෙන්ම දෙමාපියන්ට මෙන්ම වැඩිහිටියන් මෙන්ම හැමෝගෙම හදවත් වලට කතා කළා. ඉතින් අද අපි මුලින්ම මේ පිළිබඳව අපි ඔබට කිව්වා මේ විවිධ පුජ්‍යලයන්ගේ විවිධ අදහස් පළ කරලා තිබුණා. අපි සූදානම් කළේ ඒ අදහස් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. අපි මුලින්ම තෝරාගත්තේ මේ පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස් කීපයක්. තකිතින් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මේ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙනවා මේ වල්පොල රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනය. ඒ ආයතනයේ අධිපති ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ තාමත්ම මේ ඕනෑකමකින් මේ සමාජ ප්‍රශ්න ගැන නිතරම ඉදිරිපත් වෙලා තාමත්ම වැදගත් අනුශාසනා කරන බව ඒ වගේම ඒ වැදගත් අදහස් වලට අනුබල දෙන බව අපි දන්නවා. ඉතින් අපි මුලින්ම ඒ ස්වාමීන් වහන්සේගේ අදහස් වලට කන් දීලා ඊළඟට කතා කරමු.
මේවත සැරයක් අපි රටක් හැටියට සංදි ස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. මේ වෙනකොට මුස්ලිම් මිනිස්සු බයෙන් ඉන්නේ, ඒ වගේම ඒ ගම්මාන පහු කරන් යන්න වෙලා ඉන්න සිංහල මිනිස්සු බයෙන්. ඒ විදිහට ගත්තහම කවුරුවත් ආරක්ෂා සහිතව ඉන්න මොහොතක් නෙවෙයි. මේ වෙලාවේ කල්පනා කරලා බලන්න අපි කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ. අතීතේ වගේ වරද්දගෙන මුළු ජන ප්‍රජාව පරම්පරා ගාන දුක් විඳින තත්ත්වයකට රටපක් කරනවාද, එහෙම නැත්නම් බුද්ධිමත්ව මේක කළමනාකරණය කරගන්නවාද? අපි දැන් අපේ පරම්පරාව වගකීම තමයි මේක බුද්ධිමත්ව කළමනාකරණය කර ගැනීම සඳහා මෙදිහත් වෙන එක. මේ මොහොතේ ඉතාම ඌමනාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රජා නායකත්වයට ඉදිරියට එන්න කියලා. පන්සල්වල අපේ හාමුදුරුවරු, මෞලවිතුමන්ලා, විදුහල්පතිවරු, ගමේ නායකයන් මේ සියලු දෙනා එකතු වෙන්න, ඒ වගේම ආරක්ෂක අංශ සමග එකතු වෙන්න. එකතු වෙමින් තමන්ගේ ගම, තමන් ජීවත් වන ප්‍රදේශයේ දේපළ මිනිසුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න. තරුණ පරම්පරාවෙන් ඉල්ලන්න කැමති විවිධ කණ්ඩායම් සමූහගත වෙලා එනකොට ඒකට එකතු වෙන එක විනෝදයක්, වීරකමක් වගේ පේන්න පුළුවන්. හොඳින් දැනගන්න තමන් මැදිහත් වෙන කොයිතරම් භයානක කටයුත්තකටද කියන එක. අවුලන එක හරි ලේසි, හැබැයි නිවා ගන්න කීතරම් ලේසි වෙන්නේ නැහැ. ඒ අත්දැකීම 83 දැක්ක වැඩිහිටි පරම්පරාවෙන් මං ඉල්ලා හිටිනවා. ඊළඟ පරම්පරාවට කියලා දෙන්න 83 මොකද්ද මේ සහ කොහොම නිදහස් පතුරවපු වෛරය අවසානයේ අවුරුදු කීයක් ගත වුණාද, එකෙන් ගොඩෙන්න කොච්චර මානව සම්පත් සහ භෞතික සම්පත් විනාශ වුණාද කියන ඒ පණිවිඩය අලුත් පරම්පරාවට දෙන්න. ලංකාව නිදහස ලබන්නේ 1948. 48 ඉඳලා අවුරුදු 8ක් ගත වෙනකොට පළවෙනි කෝලහල ඇති වෙනවා. එතෙන් ඉඳලා 1956, 58, 71, 74, 83, 87 ඉඳලා 90 වෙනතුරු, ඒ වගේම 81 පමණ ඉඳලා 2009 වෙනතුරු ලංකාවේ දිගටම ලී වැගිරීම් සිදු වුණා. මිනිස්සු මැරුණා. ඒ ලී වැගිරීම් සිදු වුණු අවස්ථා ගණන ලංකාව සාමකාමීව ගත කරලා තියෙන කාලයෙන් බෙදලා බලුවහම ලංකාව ලී වැගිරීමක් නැතුව ගත කරලා තියෙන උපරිම කාලයේ සාමාන්‍ය වසර 7යි. වසර 7කට අඩු කාලයකදී අපි ලී වැගිරීමකට යනවා. මේක තමයි ලංකාව. මේක නැවත සිදුවෙන එක වළක්ව ගන්න අපේ වගකීමක්. ඒ වගේම ධර්ම පරම්පරාවෙන් ඉඳෙනවා වෛරය, ද්වේෂය එකිනෙක ජන කොටස් අතර බෙදීම ඇති කරන පණිවිඩ බෙදා හදා ගැනීමෙන් වළකීම. ඒ වගේම මම කැමති ආරක්ෂක අංශවල කටයුතු කරන සියලු දෙනා මතන් ඔබ හැම කෙනෙකුටම පුද්ගලික වාගමක් තියෙන්න පුළුවන්. පුද්ගලික ඔබ ජාතියකට අයිති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආරක්ෂක අංශයේ නියෝජිතේ ආරක්ෂක අංශයේ සමාජිකයෙකුට පස්සේ ඔබ ජනතාව රකින්න ආරක්ෂ කරන්න ඉන්න ආරක්ෂක මණ්ඩලය. ඔබ ඉදිරියේ ඉන්න අසරණ භාවයට පත් ජන කොටස් ආරක්ෂක කිරීම, ඔවුන්ට හිංසා කරන්න එන පිරිස් වලින් ඔවුන් බේරා ගැනීම ඔබේ කාර්යය. ඒ ආකාරයට හිංසා කරන්න එන පිරිසේ ආගම ජාතිය මත ඔබේ රාජකාරිය වෙනස් වෙන්නේ නැහැ. ඔබේ වගකීම හරියට ඉටු කරන්න. මක් නිසාද මේ රටේ අනාගත ගමන විනාශය කරා යන්නේක වළක්වා ගැනීමේ හැකියාව ඔබ අතේ තිබෙන බව තේරුම් ගන්න. ඒ නිසා ඒ යුතුකම හරියට ඉටු කරන්න. ඒ වගේම මේ රටේ ඉන්න උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මා ඉල්ලා හිටින්නේ ඔබේ උගත්කමේ බුද්ධිමත්කමේ කිසිම පළක් නැහැ මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට ඔබට දායක විය නොහැකි නම්. ඒ නිසා ඔබ වළංගු උගතෙක්ද බුද්ධිමතෙක්ද කියන එක ඔප්පු කරන එක මේ මොහොතේ බේකාරයක්. ඒ නිසා මා ඉල්ලා හිටින්නේ මෙලිහත් වෙන්න. අපි සාමූහිකව මේ අභියෝගය ජය ගන්න. අතීතයේ මෙවැනි අවස්ථා කළමනාකරණය කරගන්න ඒ මොහොතේ ජීවත් වුණු අයට නොහැකි වුණාට මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීමක් මේ මොහොතේ තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම. ඒ සඳහා බුද්ධිමත් මෙලිහත් වෙන හැටියට හැම දෙනාගේම ඉල්ලා සිටිනවා. රටක් හැටියට
ඔබ අසා සිටියේ කොටි ජවදනපුර වාසය කරන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් මේ ඔබ වෙත දැක්ව අදහස්. මේ හිමියන් මේ කතාව පටිගත දැනට සතියකට පමණ ඉහත. ඉතින් ඒ හිමියන්ගේ තියෙනවා අමුතුම ආකාරයක ක්‍රමයක් තමුන්ගේ පණිවිඩය දෙන්නට. ඉතින් ඒ හිමියන් මම හිතන්නේ සාර්ථකව ඒ පණිවිඩය ඔබ වෙත ලබා දුන්නා. ඉතින් අපි අර මුලින්ම කිව්වා වගේ නැවතත් ඇස් මහින්ද හිමියන් ඒ දිනවල දැනට අවුරුදු මතන දශක ගානකට පෙර මෙවැනිම පණිවිඩය දුන්නා. හැබැයි මේ අවස්ථාව වෙනස්. විදේශ ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට තමයි හිමියන් මැදිහත් වුණේ. අපේ ශ්‍රී ලංකික ජාතීන්ගෙන් අතර මේ විරසකයක් ඇති කරන්නට නෙමෙයි. ඉතින් මේ ස්මහින්ද හිමියන් තමුන්ගේ පණිවිඩය දෙනට අපි කිව්වා වගේ විවිධ අදහස්, විවිධ ක්‍රම පාවිච්චි කළා. කතාවල් පැවැත්තුවා, දේශන පැවැත්තුවා, ඒ වගේම කලාකෘති, කවි, ගීත, එවැනි දේවල් වලින් අපේ හදවතට කතා කළා. ඉතින් මේ ධම්මානන්ද හිමියන් කිව්වා වගේ මේ පණිවිඩය අලුත් පරම්පරාවට අපි දිය යුතුයි. වැඩිහිටි පරම්පරාවක් හැටියට අපි මේ පණිවිඩය අලුත් පරම්පරාවට දිය යුතුයි. ඉතින් ඒක තමයි එයා එහෙම මේ කිව්වේ. එතකොට අපි බලමු දැන් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ඒ පණිවිඩය අලුත් පරම්පරාවට දුන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපිට අපේ ගාව ටිබෙට් හිමියන්ගේ කතාව නැහැ. නමුත් ඒ හිමියන්ගේ ගීතයක් අපි ඒ හිමියන් රචනා කරපු ගීතයක් අපි දැන් ඔබට ඉදිරිපත් කරනවා. ඒ හිමියන්ගේ අදහස් ඔබටත් දැනගන්න.
වැසියන් කෙරෙහි නැමි අරහත් මහ මිහිඳු හිමි පිව්වේ උතුම් සදහම්මි පුත නුඹටත් පොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ බඳු උතුම් ලංකාවේ දසතින්දු සිරිත් බොවේ මේ ගැන වැඩ කොලොත් නොවේ නුඹෙත් මගෙත් නම කියවේ ඉතු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරවුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් ලැබූ දිවි පෙවෙතේ කොටසක් වට සමය වෙතේ බුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිත දොත් නුඹයි මගේ පුතා සමත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දසකම් පෑම තමයි සුරුවිරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ
තනේ මේ අපි කවුරුත් මේ දිනවල විශේෂයෙන් මේ දිනවල අනුගමනය කරතු දේවල් තමයි මම හිතන්නේ හිමෙන් ඒ දැන්ට අවුරුදු දශක ගානකට ඉස්සෙල්ලා කිව්වේ උස්තන් දෙක පුප්පන්නේ මිටෙන් උස්තන් දෙක විනේනේ මිටෙන් දෙක පුප්පන්නේ කියලා ගොම් මට හිතුණා ඇත්තටම අපි මේ පහුගිය සතියේ ඇහුවේ මොනවද ඇත්තටම මිටිතන් නේද මේ කියන්නේ ඉතාමත්ම අහිංසක වැසියන්ගේ ගෙවල් ගිනි තියලා නමුත් ධන කුවේරයන්ගේ ගෙවල් එහෙම තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි කල්පනා කරමු ඉස්සරහට. ඉතින් මේ අපි මේ 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 ගැන බලනකොට අපි අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ ජන සමාජය තුළ විවිධ අදහස් තියෙනවා මේ 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 ජනවාර්ගික ගැටලු පිළිබඳව. ඉතින් ඒක එක දෙයක් තමයි මේ ජාතික විවිධ ජාතීන් අතර මිශ්‍ර වීමට තියෙන අකමැත්ත. එයා අපේ ගෙවල් පැත්තට තියෙනවා දැන් ඉස්සර 2යි දැන් 10යි ඒ වගේ කතන්දර අපි කියනවා. නමුත් අපි හිතන්නේ අපි ශ්‍රී ලංකික ජාතිකයන් වශයෙන් කවුරු හරි පිළිගන්නවා නම් එහෙම ඒ ඇයට අපි හැමෝටම තියෙන අයිතිය ඒලයට දිය යුතුයි. ඒක ඒක මම හිතන්නේ අපේ ව්‍යවස්ථාවිනුත් පිළිගන්න තියෙනවා. අපි ව්‍යවස්ථාව පිළිගන්නවා නම් එහෙම සියලුම ජාතීන්ට එක හා සමානම සැලකිය යුතුයි. ඉතින් අපිට අපි කැමති නැත්තම් විනිතන් වල පදිංචි වෙන්න එයාටත් ඒකට අයිතිය තියෙනවා. හැබැයි අනික් අයටත් අයිතිය තියෙනවා ඕන දෙනක පදිංචි වෙන්න. ඉතින් ඒ වගේම ඕන මනස්සාවක් කරන්නටත් මම හිතන්නේ අපිටත් අයිතිය තියෙනවා අනික් අයටත් අයිතිය තියෙනවා. ඉතින් ඒ අයිතියත් අපි මම හිතන්නේ ගරු කරන්න ඕනේ. ඉතින් මේ ගැන කියනකොට මම දැක්කා මේ ගිය ඇත්තටම ඊයේ මම හිතන්නේ ඊයේ පත්‍රවල තිබුණා මේ ලංකාවේ මේ අලුත් ව්‍යවසායකෙන්ට අලුත් මේ සිංහලෙන් කියලා නම් බිස්නස් කරන ඇයට මම හිතන්නේ රජයෙන් සහයෝගය දෙන්න බලනවා. ඒගොල්ලන් සැහැන්න ණය මේ ව්‍යාපෘති පටන් අරගෙන තියෙනවා. නමුත් ඒ ඒකෙදි කියවිච්ච එක සංඛ්‍යාලේඛනයක් මම හිතන්නේ ඔබට දැනගන්නට හැටි හොඳයි කියන එකයි මේ ලංකාවේ මේ වැඩ කරන ජනතාවගෙන් 2.8% මේ ව්‍යාපාර හිමිකරුවන් ඉන්නේ. වැඩ කරන ජනතාවගෙන් 2.8% මේ ව්‍යාපාර හිමිකරුවන් ඉන්නේ. ඇත්තටම ව්‍යාපාර හිමිකරුවන් නැහැයි කියලා කියන්නේ මම හිතන්නේ අපේ ජාතික ධනය උපදවන මේ ක්‍රියාමාර්ගයන් ඉතාමත්ම අඩුයි. අපි කරන්නේ රජයේ සේවයකට ගිහිල්ලා එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ 2.8% වැඩ කරන්න ගිහිල්ලා අපි පඩියක් උපයාගෙන ඉඳලා ඉන්නවා. නමුත් දියුණු කිරීම සඳහා වර්ධනය කිරීම සඳහා අපි ඉදිරිපත් කරලා තියෙන ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. මේ 2.8% කියලා කියන්නේ වැඩ කරන ජනතාවගෙන් 230,000ක් පමණයි. නමුත් මේ අපේ අනෙක් රටවල් එක සසඳා බලනකොට අපේ 2.8 වෙනකොට තායිලන්තයේ මේ ව්‍යාපාරික ප්‍රජාව වැඩ කරන ජනතාවගෙන් 27.5% වෙනවා. අපි 2.8% තායිලන්තයේ 27.5%, වියට්නාමේ 19.6%, බ්‍රසීලයේ 16.9%, ඉන්දුනීසියාවේ 15.3%, බංග්ලාදේශයේ 11.6%. ඉතින් ලංකාවේ මම හිතන්නේ අපි ධනෙ උපදින අපේ අතින් ඉපදෙන ධනෙ ඉතාමත්ම අඩුයි. ඉතින් ඒවට ඉතාමත්ම සුදුසු අනගි අවස්ථාවල් තියෙනවා. අපි ඒවට යන්නේ නැතුව මේ විශේෂයෙන්ම තරුණ පරම්පරාව ත්‍රිවිධයක පිටිපස්සේ වාඩිලා ඉන්නවා නම් එහෙම මම හිතන්නේ ලංකාව දියුණු වෙන්න කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕනේ. හොඳයි, ඉතින් අපි කිව්වා අද අපි මේ අපේ අදහස වලට වැඩිය පිට අනෙක් අයගේ අදහස් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි දැන් බලමු මේ ගැන අපේ මේ අපි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මොනවද කියන්නේ කියලා.
අනාදිමත් කාලයක ඉඳලා ලංකාවේ සිංහල සහ මුස්ලිම් ජනකොට සතර තිබුණේ ලොකු නෑකමක්. ඇත්තටම අපි දන්නවා
අපි කතා තුනක් මේ ලැස් කර හිටියා. මතන්නේ මේ නිලා කාසිම් මහතාගේ එහෙම නැත්නම් සංගකර්ම මේ අතර සංගකර්ම මහතාගේ කතාව.
That we cannot see how our mindless actions are endangering our common future. We are responsible for the safety and well-being of our neighbors. We are our sisters' keepers. We are our brothers' keepers. We have to make sure that in Sri Lanka, anyone and everyone feels safe, loved, and accepted regardless of ethnicity or religion. when we look into the eyes of our fellow Sri Lankan brothers and sisters, we shouldn't see a Sinhalese, a Muslim, or a Tamil, or a Burger. We must see ourselves in each other. We must see the same hopes and dreams in their eyes. We must see the same deep love for our country and for one another. Let's not allow their eyes, our eyes, our vision to be blinded by ignorance, by hatred, and by fear. Together, let's say no to racism.
සංගකාරගේ අදහස ඉතින් ඒකම අපි තවත් කීප දෙනෙක්ගේම අදහස් අපි ලබා ගත්තා මේ මේ ඔබ ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය පුද්ගල ලංකාවේ නළුවෙක් කියලා කියන්නත් බෑ එතරම්ට මම හිතන්නේ මේ මේ ජනප්‍රිය පුද්ගලෙක් ජැක්සන් ඇන්තනි
අපි දෙගොල්ලන්ට අපි දෙගොල්ලෝ ගැන ලොකු ආඩම්බරයක් තියෙන පැයි ඒ ආඩම්බරේනේ ආදරයක් බවට පත් වෙන්නේ එනිසා අපි හැම හරිම ආඩම්බරෙන් හරි ආදරයෙන් සතවර්ෂාධික කාලයක් මේ ලෝකයේ ජීවත් වෙච්ච මිනිස්සු දන්නවා අපේ ඉතිහාසයේ උතර ඈතද කියලා ඒ ඈත ඉතිහාසයේ පුරාම ලෝකයේ හිටපු එකා ඉහළ විද්වතුන් ලංකාවේදීම ලියලා දෙන වාර්තා අපි අද කියමු ක්‍රිස්තු පූර්ව 5 සියවසේ ඇරිස්ටෝටල්ගේ ඉඳලා මේ චක්‍ර වේදී ගැන මේ සලාම් දිවේන ගැන වර්තමානයේ ශ්‍රී ලංකාව ගැන ඉතාම ආඩම්බරේ කතා කරන්නේ ඒ ඇයි අපේ රටට මේ ඉන්දියන් සාගරේ මුතු ඇදේ කියලා කිව්වේ අපේ රටේ මන්නාරමේ මුතු හැදෙන හින්දා විතරක් නෙමෙයි මේ රටේ හිටපු මිනිස්සු මුතු වර්ගයේ මිනිස්සු හරිම සහජීවනයෙන් හරිම සංවේදීව හරියට ආදරය කරමින් ජීවත් වෙච්ච මිනිස්සු මේ රටේ හිටියේ කියලා ඒ අතීත වර්තාවල ලියලා තියෙනවා අපේ රට අනාදිමත් කාලයක් තේරවාදී බුදුදහමෙන් ඉක්ම වෙච්ච ආම සමාසාර හැමවිටම ආදරය කරන සෙසු ආගම් විවසන ඒ ආගම් වලින් පවා බොහෝ දේවල් ලබා ගන්න හැබැයි හැමෝම මේ බෞද්ධ සංස්කෘතිය ඉහලින් පිළිගන්න රටක් මේක හරි පුදුම රටක් මේ රටට තිබිච්ච මේ විශේෂත්වය අපි නැති කරගත්ත මේ සතවර්ෂයේදීමයි මේ 20 වෙනි සතවර්ෂයේ දක්වා අපේ රටේ ආගම්වාදී ජාතිවාදී වර්ගවාදී ගෝත්‍රවාදී යුද්ධ තිබුණේ නැහැ යුරෝපයේ පුරුෂ යුද්ධ තියෙද්දි ඉන්දියාවේ මූලධර්ම යුද්ධ තියෙද්දි මැද පෙරදිග මූලධර්ම යුද්ධ තියෙද්දි මධ්‍ය ධර්මයේ මූලධර්ම යුද්ධ තියෙද්දි අපේ රටේ අතීතයේ එහෙම මූලධර්ම යුද්ධ තිබුණේ නැහැ අපේ රටේ ජාතිවාදී වර්ගවාදී ඇති වුණේ මේ 20 වෙනි සතවර්ෂයේ අපට සර්වජන ඡන්ද බලය ලැබුණාදයි සර්වජන ඡන්ද බලයත් එක්ක ලැබුණනේ ඡන්ද ගුණ්ඩුර ඒතුල අපේක්ෂකයින් නායකයින් තමන්ගේ ජනතාව තමන් වෙත හරව ගන්නට ඡන්ද ගුණ්ඩු පාවිච්චි කළා ආන්හිම ඡන්ද ගුණ්ඩුවක් ලෙස සිංහල නායකයින් සිංහල ජනතාව තුල දෙමළ නායකයින් දෙමළ ජනතාව තුල මුස්ලිම් නායකයින් මුස්ලිම් ජනතාව තුල මෙන්න මේ ජාතිවාදය වර්ගවාදය ආගම්වාදය බෝකලා දේශපාලනික වාසිකයන් මේ උපක්‍රමයට අහුවෙන්න එපා අවදොරටත් අපේ රට ජාත්‍යන්තරය තුල මහා නොහුඹිනා රටක් ලෙස මිනිසුන් ගෝත්‍රික ලෙස ගහමරා ගන්න දෙතුන් පැත්තකට බෙදලා ගහමරා ගන්න රටක් බවට පත් කරන්න එපා අපේ ශාස්ත්‍රෝරයන් වහන්සේලාට ගෞරව කරන්න මහම්මත් තුමාවත් බුදුහාමුදුරුවත් සෙසු ආගම් වලට පහර දෙන්න කියක් කොහෙවත් ලියලා නැහැ අපි දෙගොල්ලන්ටම තියෙන එක හා සමාන දෙතුන් ගොල්ලන්ටම දෙක හතර පහ ගොල්ලන්ටම තියෙන එක හා සමාන වටිනා කියන ධර්මයක් දර්ශනයක් හැබැයි අපි අපේ ජීවිත පැවතුම් තුළ අප තුළ ඉන්න ජාතිවාදීන් එළියට ඇදලා දාගෙන අපි මිනිමරු ජාතියක් ලෙස ලෝකයට ප්‍රකාශයට පත් කිරීමෙන් අතීතයට වඩා වර්තමානයට වඩා අනාගතේ අපේ ඔබේ දරුවන් මහා ලැජ්ජාවකට පත් වෙවි අවාසිය රැසක් භුක්ති විඳි අපේ රට ලෝකෙන් අතහැර දැමූ රටක් බවට පත් වේ එහෙම රටක් බවට පත් කරගන්නට පුළුවන් මොමවත් කැමති නැහැ ඉන්සානේ කරුණාකරලා වැඳලා කියන්න මේ ගෝත්‍රවාදී මිදෙන්න මේ මූලධර්මවාදී මිදෙන්න තමන්ගේ දෙවියන් වෙනුවෙන් තමන්ගේ ශාස්ත්‍රෝණයන් වහන්සේ වෙනුවෙන් මිනිමැරීම පාපයක් නොවේ කියලා හිතන මූලධර්මවාදී අදම තුච්ච නීච තැනක මේ ස්වර්ණ භූමියේ පත් කරන්නේ පාගෙන ආදරණීයී
ඔව් ඒ ජැක්සන් ඇන්තනි මහතාගේ අදහස ඒ මේ මතන අන්තවාදී අදහස්වලට නොයා මධ්‍යස්ථ අදහස් හිතේ පවත්වාගෙන වැඩකටයුතු කරන්න කියන තැන තමයි ඒ මහතාගේ එමත කිව්වේ. හැබැයි තවත් එක පැත්තක් ඒ මහතාති කියුණා, මේ ශ්‍රී ලංකාවේ ජාතිවාදී ගෝත්‍රවාදී එමතම යුද්ධ කලින් තිබුණේ නැහැ. මේ විශ්ව වෙනසත් වර්ෂයේ තමයි මේවා ඇති වුණේ. මේවා ඇයි මේ ඇති වුණේ? මේවා මේ ඡන්ද ගුණ්ඩු නිසා ඇති වුණාද? අන්නේ ඒ අදහස කියුණා. ඉතින් මම හිතනවා ඒකත් ගැනත් අපි මං හිතන්නේ හිතා බැලිය යුතුයි. මේ ඡන්ද නිසාමද මේ ජාතිවාදී කෝලහල ඇති වුණේ? ඇත්තටම අපිට සර්වජන ඡන්දය ලැබුණේ මේ අපිට නිදහස ලැබෙනටත් ඇත්තටම ටික කාලකට ඉස්සෙල්ලා. ඉතින් ඒ කාලයේදී අපි දන්න හැටියට මතන මම එපදිනත් ඉස්සෙල්ලා අපි ඒ ඡන්දය මේ ජාතිවාදී ගෝත්‍රවාදී ඡන්දයක් හැටියට නෙමෙයි පාවිච්චි කළේ. හුඟක් දුරට අපි දන්නවා සිංහල ජාතිකයන් තමුන්ගේ ඡන්දයෙන් දෙමළ ජාතිකයන්ව තමුන්ගේ නායකයන් හැටියට පත් කරගත්තා. ඒ වගේම මුස්ලිම් ජාතිකයන් තමුන්ගේ ඡන්දයෙන් සිංහල ජාතිකයන්ව තමුන්ගේ නායකයන් හැටියට පත් කරගත්තා. මෙවැනි ජාතික හැඟීම් එකතු වෙලා තමයි ඒ දෙනවල ඡන්ද තිබුණේ. ඉතින් ඒක නිසා ඇත්තටම අපි ඒ ඡන්දය නිසාමත් කියන්නට බෑ. නමුත් දැන් එහෙම වෙලා තියෙන්නේ ඒ ඡන්දය නිසාද? ඔය එක වෙන්න පුළුවන්. ඒ මොකද මේ වැරදි ක්‍රියාවලට මේ එරෙහිව ක්‍රියාමාර්ගය ගැනීමට රජයන් මේ රජ්‍ය පමණක් නෙමෙයි, පහුගිය රජ්‍ය පමණක් නෙමෙයි, ඊට කලින් හිටිය රජයන් පවා පසුබට වෙනවා. මොකද තමුන්ගේ ඡන්ද පසුබිමට එයින් හානියක් වෙයි කියලා. ඉතින් අන්න එවැනි දේවල් නිසා ඇත්තටම මෙවැනි මේ ගෝත්‍රවාදී තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා කියලා කියන එකයි මම හිතන්නේ වරදක් නැහැ කියන එකයි. හිතේ අපි නැවතත් ඒ කතා කීපයකට සම්බන්ධ දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ කතාව මම හිතන්නේ මේ කුම්බියෝ මේ ටෙලි වෘත්තාන්තයේ රඟපාන තුමින්දු දුරම් තැන්නගේ අදහස්. ඉතින් අපි බලමු ඔහු මොනවද මේ ගැන කියන්නේ කියලා. දැනේ අපිට කාර්මික දෝෂයක් තියෙනවා මේ දෙමින්සලා. හොඳයි, අපි ඒක සූදානම් කරගන්නකම් අපි නැවතත් ඒ අපේ කතාබහට යමු. මේ ඇත්තරම මේ ජාතිවාදී අදහස් නිසා මේ ලංකාව පමණක්ද මේ වගේ මේ විවසනයකට ලඟ වෙලා තියෙන්නේ? නමුත් අපි දන්නවා මේ දැන්ට අවුරුදු කීපයක් තිස්සේ ඔබ 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 සියලු දෙනා මම හිතන්නේ මේක දැනගන්න අහන්නට ඇති අවුරුදු කීපයක් තුළ යුගොස්ලෝවියාව කියලා කියන්නේ ඒ දවස්වල ඉතාමත්ම අනගි සමූහාණ්ඩුවක්. ඒ යුගොස්ලෝවියානු ජාතිකයන්ගේ අදහස ඉතාමත්ම උසස් අදහස් තිබුණා. ඒ යුගොස්ලෝවියාව කියන්නේ නායකයන් මේ මම හිතන්නේ මේ නොමැදි ජාතීන් අතර ඉතාමත්ම ඉහළ තැනක හිටියා. නමුත් අද යුගොස්ලෝවියාවක් නැහැ. එහෙම රටක් නැහැ. එතකොට ඒ රට විනාශුනේ ඇයි? ඇත්තට මේ රට විනාශුනේ මේ වගේ මේ ජාතිවාදී ගෝත්‍රවාදී ආගම්වාදී අන්තවාදී නිසා. එහෙම ඇත්තටම දැන් ඒ රට ගිහිල්ලා පොඩක් කැබිලට කැඩිලා ඒ රටේ වැසියන්ට, යුගොස්ලාවියාවේ සිටි වැසියන්ට ඒ වගේම ඒ දැන් බලතල මුකුත් නැහැ. සාමාන්‍යයෙන් නුදුරු ජාතියක් හැටියට ජීවත් වෙනවා. හොඳයි, ඉතින් අපිත් කල්පනා කරන්න ඕනේ කවදා හරි අපේ රටත් මේ තැනකට අපි පත් කරනවාද කියන එක. හොඳයි, අපි දැන් මචන් සූදානම් මේ සුමින්දුගේ කතාව අසන්නට තැදෙන් බලමු.
සංසය අසෝතුනේ කළු චූරිය පිළිබඳ ඉතාමත් අමිහිරි මතකයන් මට කියනවා. පුංචි ළමයෙක් වෙලා අනුරාධපුරේ ඉස්කෝලේ යන කාලේ දෙමළ සිංහල මිනිස්සු එකිනෙකා මරාගත්තු ඒ අතීතය නැවත වරක් මේ රටේ ප්‍රතිනිර්මාණය වෙනවායි කියලා පේන්න තියෙනවා. දැනෙන්න තියෙනවා. මේ පෙනෙමින් තියෙන දේවල් ඇතුලේ සිද්ධ වෙන්නේ ආයමත් ජාතීන් අතර ඇති වෙන ඉතාම බිහිසුණු එකිනෙකා මරා ගන්න තත්ත්වයක්. මම විශ්වාස කරනවා මේ රටේ ජීවත් වෙන හැම මිනිහෙකුටම හැම කෙනෙක්ම තමන්ගේ රටට ආදරය කරන්න ඕනේ, තමන්ගේ ආගමට ආදරය කරන්න ඕනේ, තමන්ගේ ජාතියට ආදරය කරන්න ඕනේ. හැබැයි ඒ වගේම මේ රටේ ජීවත් වෙන්න තවත් ජාතියකට අයිතියක් තියෙනවා කියලා තේරුම් ගන්න, තමන්ගේ ආගමට වගේම තවත් මිනිහෙකුට තමන්ගේ ආගම අදහන අයිතියක් තියෙනවා, තමන්ගේ ජාතිය වගේම තවත් මිනිහෙකුට විශේෂ ජාතියක් තියෙනවා. ඒ ජාතියක ආගමක රටක අයිතිය අනිත් මිනිසුත් එක්ක බෙදාගන්න පුළුවන් තමයි මිනිසුන්ට සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. මම ළඟදී දැක්කා හාමුදුරුව කෙනෙක් වීඩියෝ කියනවා, ඔය ගෙදර තියෙන මන්නේ තියෙන කොස්කොටන්ද කියලා. මම දන්න විදියට අපේ ගෙදර මන්නේ තිබුණ කොස්කොටන් තමයි මිනිස්සුන්ගේ ඔළු බලන්න දෙවි. මම බොහොම ගෞරවයෙන් ආගමික නායකයින්ගේ ඉල්ලා සිටිනවා ජනතාව කුපිත කරන, ජනතාව අතරේ වෛරය වපුරවන දේවල් කියන්න එපා කියලා. මුස්ලිම් පූජකවරුන්ටත් ඒල්ලි මේ විදිහටම කරනවා, මුස්ලිම් සහෝදරවරුන්ටත් ඒල්ලි මේ විදිහටම කරනවා. ඉස්කෝලෙගේ මුස්ලිම් සහෝදරවරුත් එකකට, එතකොට මුස්ලිම් සහෝදරවරු අපිත් අතර ජාති හෝ ආගම ભેදයක් තිබුණේ නැහැ. බයද සිංහල සහෝදරවරු වගේ මුස්ලිම් සහෝදරවරු ආයුධ අතර ගන්නවා, ඔලු මුගුරු අතර ගන්නවා නම් මේ රටේ සිද්ධ වෙන්නේ තවත් තරුණ ඝාතනයක් විතරයි. අවුරුදු 30න් 30ට අපි මේ රටේ ඝාතන අත්දැකීමක් විඳිනවා. ආයෙත් මේ මොහොතේ ජාතිවාදය කියලා නමින්, එහෙම නැත්නම් ආගම්වාදය කියලා නමින් මුස්ලිම් සිංහල මිනිස්සු කරගන්න පටන් ගන්න මොඩක් එළඹෙමින් තියෙනවා. මම විශ්වාස කරනවා කිසිම ආගමක, කිසිම ශාස්ත්‍රයක, කිසිම ආගමක නායකයෙක් තවමිනියක මරන්න, තවමිනියක කපන්න, තවමිනියක විනාශ කරලා දාන්න උගන්නන්නේ නැහැ කියලා. මම විශ්වාස කරන්නේ ඔබේ ආගම නම් ඔබ අදහන්නේ ඔබේ ආගම නම් ඔබේ ආගමේ නාමයෙන් වූ ඔබේ අසල් දැසියා පිළිබඳව ප්‍රේමයෙන් වූ ඔබ ජීවත් වෙන රට පිළිබඳව ආදරයෙන් වූ මෙමිලේ චිකයව නතර කරන්න. අපි මෙතෙක් මේ රටේ සියලු ජාති දෙකට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න ඉඩ ගන්න.
මගේ තනිත්තාමත්ම මේ සංවේදී අන්දමට ඒ මහතාගේ අදහස ඉදිරිපත් වුණා. ඉතින් මේවා මේ සමහර ප්‍රවෘත්ති මාධ්‍යවල ප්‍රකාශ වෙනවා, නමුත් සමහර මාධ්‍යවල ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඉතින් මම හිතන්නේ මේ මාධ්‍යවල තියෙන එක එක දේශපාලන සම්බන්ධකම් නිසා විය යුතුයි. හැබැයි මේ මොනවා වුණත් එක සිද්ධියක් මම හිතන්නේ මේ පසුගිය මාසයේ ඇතුළත සිදු ක්‍රියාදාමයන්ගෙන් ඉස්මතු වෙලා තවුණා. මම හිතන්නේ ඒ සිද්ධිය මේ මාසේ පමණක් නෙමෙයි, ඉදිරි තව අවුරුද්දක් දෙකක් පහක් දහයක් සමහර විටත් වැඩි කාලයක් අපේ සිත් තුළ රැව් දෙන්නට ඉඩ තියෙනවා. ඒ තමයි ආනමඩුවේ මදීනා හෝටලේ පිළිබඳ සිද්ධිය. ඔබ සමහර විට මේ ඒ සිද්ධිය නම් අසන්නට ඇති. මම හිතන්නේ මේ සිද්ධිය හැම ප්‍රවෘත්තිපත්‍රයක වගේ මේ වාර්තා වෙලා තිබුණා. මදීනා හෝටලේ කියලා කියන්නේ ආනමඩුවේ තියෙන එකම මුස්ලිම් හෝටලය. ඒකට කියන්නේ සාමාන්‍ය රෑකඩේ කියලා. ඉතින් හැම ඒ පරාති තියෙන හැම මනුස්සයෙක් එක්කම ඉතාමත්ම හොඳින් මේ ආශ්‍රය කරපු කෙනෙක් තමයි මදීනා හෝටලේ මොහමඩ් රහීම්. ඉතින් ඒ හෝටලේට මේ කිසිම අවස්ථාවක කවුරුකත් හිතුවේ නැහැ කවුරුකත් පහර දෙයි කියලා. මොකද ඒ ගමේ ඉන්න හැමෝමත් එක්ක ඉතාමත්ම සුහදව මේ කතා බහ කරන මිනිස්සු නිසා. නමුත් ඒ දවසරෑ ඇවිල්ලා මේ කඩියට ගින් තිබ්බා. පෙට්‍රල් බොම්බ ගහලා මේ කරේට ගිනි තිබ්බා. නමුත් ඒ ආරංචිය මේ ගිය හැටිය මම හිතන්නේ වටේම සිටි සියලුම ජනතාව, සිංහල මුස්ලිම් සියලුම ජනතාව එකතු වුණා. වැඩි හැටියක් මම හිතන්නේ සිංහල ජනතාව එකතු වෙලා ඒ මොහොතේම ඒගොල්ලන් තීරණයක් ගත්තා, මේක ඉඩ දෙන්නේ නැහැ, අපි ගින්න නිවනවා. ගින්න නිවලා මේ හෝටලේ ආපෝ මේ ගොඩනංගනවා පැවිසතරක් ඇතුළත කියන අදිෂ්ඨානය ඒ තබා ගත්තා. තබාගෙන ගිනි නිවල බඩු ගෙනහල්ල හෝටලේ නැවතත් ඉතිපිච්ච අන්දමට හරිගස්සලා කෑම් බීමත් ඔක්කොම ගෙනහල්ල පැවිසතරක් ඇතුළත නැවතත් හෝටලේ මේ කෑම් බීමත් අලෙවි කරන තනමට ඇවිදින ආවා. ඉතින් මම ඒක ප්‍රවෘත්ති සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාවක් පමණක් කියලා මට හිතන්න බෑ. අපි හිතන්න ඕනේ ඒකට එක්වෙච්ච කවුනේ කට්ටිය අතර තිබුණ හැඟීම් කොහොමද මේක පරිපාලනය කළේ. හැමෝගේම හැඟීම් දින මාගේ තියෙන 100%ක්ම මේ එකඟ වෙන්නට ඇති මේක අපි හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ කවුරුවක්වත් කිව්ව නිසා නෙමෙයි, කවුරුවක්වත් කියලා එයාගේ හිත හදන්න නම් මම හිතන්නේ සෑහෙන කාලයක් යනවා. නමුත් ඉතමත් මේ ඉක්මනින් හදලා මේ තත්ත්වයට අපව ගෙනහල්ලා මේ මම හිතන්නේ ඒක කල්පනා කරගන්න නැති කට්ටියක් එක්කව වෙන්නේ නැති බඩු ගේන කට්ටියක් එක්කව වෙන්නේ නැති ඒ වෘත්ති කියන එකතු කරගන්නට එහෙම කරලා මේක හැදුවා. මම හිතන්නේ ලංකාව ගොඩනැගීමක් හා සමානයි කියලා මට හිතන්න පුළුවන්. ඒ මම හිතන්නේ ඒක මොඩලයක් හා සමානයි. ඉදිරියේදී අපි මදින හෝටලේ පමණක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම ගොඩනැගීමට මෙවැනි එකතු වීමක් අපි බලාපොරොත්තු වෙනවා සියලුම ජාතීන්ගෙන්. අන්න එදාට මම හිතන්නේ මේ ලංකාවේ මේ කලබල මේ ම්ලේච්ඡ තත්වයෙන් අපි ගොඩනැගිලා සතුරු වෙනට අපිට පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි මේ මදින හෝටලේ ගැන කතා කරනකොට අපි බලමු මේ ප්‍රවීණ ගීත රචකයෙක් නිලාර් ඒ කාසීම් ඔහු මොනවද මේ ගැන කියන්නේ කියලා.
පහුගිය කාල පරිච්ඡේදයේ අපේ රටේ සිංහල මුස්ලිම් කලකෝලහලයක් ඇති කරන්නට විවිධ බාහිර පාර්ශ්වවලට උවමනාවක් තිබුණා. මම හිතන්නේ මේක සිදු නොවිය යුත්තක්. අපි අතර මේවයි සිද්ධි වාගෙන යද්දී අපිට පේන්නේ උදෙක පෞද්ගලික සිද්ධියක් මුල් කරගෙන ඇති වෙච්ච කාරණයකට නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබියදී ඇතැම් අය නීතිය අතට අරගෙන උදෙක් ජනවර්ග අතර ගැටුමක් බවට මේක පරිවර්තනය කර ගැනීමක් තමයි සිද්ධ වෙලා තිබුණේ. නමුත් සිද්ධ වෙන්න ඕන එක නෙවෙයි. අපි දන්නවා අනාදිමත් කාලයක ඉඳලා ලංකාවේ සිංහල සහ මුස්ලිම් ජන කොටස අතර තිබුණේ ලොකු නෑකමක්. ඇත්තටම අපි දන්නවා ලංකාවට මුස්ලිම් ජනතාව ව්‍යාපාරිකය හැටියට වෙනත් රටවල් ඉඳලා ආවේ, මැද පෙරදිග ඉඳලා ආවේ පිරිමි විතරයි. ඇවිල්ලා ඒ කාලේ මේ රටේ ඒ රජවරුන්ගේ උදහිත දිනාගෙන ඔවුන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ඇතුව මේ රටේ ඉන්න සිංහල කාන්තාවන් සරණ පාවා ගත්තා. එයින් ඇති වෙන පරම්පරාව තමයි ලාංකීය මුස්ලිම්වරු කියන්නේ. ඇත්තරම ලෝකේ විවිධ රටවල විවිධ මුස්ලිම්වරුන් හිටියට ඒ අය අතුරෙන් ලාංකීය මුස්ලිම්වරුන්ගේ අර මං කියපු විදිහේ අනන්‍යතාවක් තිබෙනවා. එතකොට අපි අපේ මුදුන් මුල් හොයාගෙන යද්දී සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පුදුමාකාර නෑකමක් තියෙනවා. දැන් මට මුස්ලිම්වරයෙක් විදියට දැනෙන්නේත් මගේම නෑයන් දෙපිරිසක් අතර ඇතිවෙච්ච ගැටුමක් තමයි අපිට මේ දකින්න තියෙන්නේ කියන එක. ඉතින් මේ ආරංචි වෙනකොට අපිට ලැජ්ජයි. ඉතින් මං හිතන්නේ මෙහෙම දේවල් නෙවෙයි වෙන්නට ඕනේ. ඊට වැඩිය අපිට අවබෝධයෙන් සුහදතාවයෙන් විසඳා ගන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක්. විශේෂයෙන් දැන් මම ගත්තම මම මුස්ලිම් භක්තිකයෙක්. නමුත් සිංහල භාෂාව නිර්මාණකරණය දෙන්නේ මම ලියපු නිර්මාණත් එක්ක ඒවයේ හැඟීම් බෙදා හදාගන්නේ බහුතරයක් සිංහල ජනතාව. ඔවුන් සහ මා අතර කිසිම වෙනසක් මට අද වෙනකනුත් දැනෙලා නැහැ. ඔවුන්ට මම හිතන මම පිළිබඳ එහෙම දැනෙන්නේත් නැහැ. ඉතින් අපිට මේ ලෙන්ගතුකම බෙදා හදාගත හැකිව තිබියදී අපි ඇයි ඒ අතරමැද්දට මේ වගේ ගැටුමක් හදාගන්නේ කියන එක ප්‍රශ්නයක්. හැබැයි අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ දේවල් සිද්ධ වෙන්න හුදෙක් මුස්ලිම් ජනතාවගේ හෝ සිංහල ජනතාවගේ ජාත්‍යාලය නිසා නෙවෙයි. මේ වෙනත් අයගේ යම් යම් ന്യാයපත්‍ර වල ඉත්තන් බවට අපිව පත් කරගෙන ඉන්නවා. සමහර අයට දේශීය ന്യാයපත්‍ර තියෙන පුළුවන්, සමහර විදේශීය ന്യാයපත්‍ර තියෙන පුළුවන්. ඇයි අපි සබුද්ධික ජනතාවක් විදියට මේ අනුන්ගේ ന്യാයපත්‍ර වල ඉත්තන් බවට පත් වෙන්නේ? ඒ නිසා අපි ආවේගවලට වඩා හැඟීම්වලට වඩා බුද්ධියට මුල් තැන දෙමු. අපි හැම දෙයක්ම බුද්ධිමත්ව කතා බහ කරලා විසඳ ගන්න තැනට එමු. අපි ශතවර්ෂ ගානක් තිස්සේ ආරක්ෂා කරපු සිංහල මුස්ලිම් සමගිය අදටත් මතුවටත් ඒ ආකාරයෙන් රැකගමු. ඉතින් ඒක තමයි මම සිංහල සහ මුස්ලිම් මගේ සහෝදර ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා හිටින්නේ නිර්මාණකරුවෙක් විදියට.
අද මං හිතන්නේ ඔබ සියලු දෙනාටම හිතන්නට යම්කිසි කාරණාවක් අපි අතින් කියවුණා. මේ සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයක් නෙවෙයි. මං හිතන්නේ ඔබ අප සියලු දෙනාම ඉතාමත්ම ඕනෑකමකින් අනාගතය ගැන, අපේ දූ දරුවන් ගැන, ඊටත් වඩා අනාගතය ගැන කල්පනා කරලා කළ යුතු දෙයක්. ඉතින් අපි ඒ සිතුවිල්ල ඔබ අතරේ ඉතිරි කරලා තබලා අද අපේ වැඩසටහන අවසන් කරන්නට ගීතයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද අවසන් වශයෙන් මේ ආචාර්ය අජන්තා රණසිංහ සහ මිල්ටන් මල්වාරජි සිහිපත් කරමින් ගීතයක් වාදනය කරන්නට හිතාගෙන හිටියත් අද වැඩසටහන බලනකොට අපි හිතනවා ඊට වඩා ගැළපෙන ගීතයක් වාදනය කරන්නට. හොඳයි, අපි දැන් මේ ගීතයට සවන් දෙමු.
එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනින් ඉදිරිපත් කළ හඬපට අප ලබා ගත්තේ දිනමින ගුවන් විදුලි සේවයෙන්. අහලා නැත්නම් අහලා බලන්න ඔන් එයා දිනමින රේඩියෝ, අනිකුත් හඬපට YouTube වලින් ලබාගත් බවත් කරුණාවෙන් සලකන්න. අද සීසර ලංකා නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමු වෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබ රාත්‍රියක්.